මේ තව ප්‍රශ්න යමෙකුට කුඩා කල සිට දෙමාපියන්ගෙන් අඩු සැලකිලි ලැබීමටත් ඒ වගේම ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීමට දැඩි ලෙස දෙමාපියන්ගෙන් විරුද්ධ බලපෑම් ඇති වෙන්නේ මන්ද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳ අපි ඔයිට ඉස්සරහ මේ සාකච්ඡාවේ විග්‍රහ කරලා දීන අවස්ථා බොහෝ තියෙනවා. මේ සසර ගමන තුළ කවදාවත් අපිට මේ හිතුව හැටියට අහම්බෙන් ඇදී එක එක සත්‍යෝ ගේතන උපදින්නේ නැහැ. මේක හේතුඵල නියමයක්. එක්තරා සිද්ධාන්තයකට අනුවයි සිද්ධ වෙන දහම් සිද්ධාන්තයකට අනුව. ඒකේ ස්වභාවයක් තියෙනවා. මේ සසරේ අපි ඇවිදින් අද මේ සුද්ධ වෙන්න හදුවට හරියන්නේ නැහැ. මේ ධර්මාභෝධයක් ලබන්න ඉස්සෙල්ලා ආපු තරමක් කටයුතු කරලා තියෙන්නේ කොහමද? මේ ධර්මාභෝධය ලබා ගැනීමට ඉස්සෙල්ලා විවිධාකාරයෙන් ආත්මార్థකාමී වෙන ආත්මලාභ ව්‍යාප්තකාමී වෙන නියම වදනේ ආත්මලාභයක් බලාපොරොත්තු වෙයි. තමාට අයිතුලාභයක් බලාපොරොත්තු වෙයි. යම්කිසි ඒක අපි විවිධාකාරයෙන් තමන්ගේ කොට වැඩි කරගන්න. තමන්ට ලාභය වැඩි කරගන්න. තමාගේ ආස්වාදවල පුරවා ගන්න. මෙන්න මේ විදිහට අනිකායට නැති වුණා කමන්නේ වගේ කරට ඕනේ කියලා. තමන්ගේ කොට ලොකු කරගෙන වැළපිලා කරගෙන ආවා. මේ නිසා මොකද කරන්නේ? ඒ තමාට තමාගේ ලාභය ලබා ගැනීමට මොනවද ලබා ගන්න ඕන කරන්නේ? ඒට අවශ්‍යදී අනුකකින් කොර කාලා හරි බලෙන් හරි අරගෙන තමන්ගේ කොට ගොඩ කරගන්නා මානසිකත්වයේ තමයි හිටියේ. ඔන්න ඒ නිසා මොකද කරන්නේ? හැමිලීම ඒ කාලේ භාවිතා කරනවා නම් මුදල අනිකාර කැදකවිලා ගියක් කමන්නේ නැහැ. මුදල් ඕනේ මටයි. යාගේ කොටේ තියයි අනිකගේ එකක් සූරා ගන්න. එතකොට ඒ වගේම යම්කිසි ප්‍රශංසාවක් ලැබෙනවා නම් ඒක ඕනේ මටයි අනිකායට නෙමෙයි. අනිකාර අප්‍රශංසා ආදිදී කොහොම හරි කමන්නේ නැහැ. මොන වෙන කණියක බහත් දාලා ප්‍රශංසාව තමයි සතු කරගන්න. නමුත් මේ සතු කරගන්නේ යථා ප්‍රශංසාව නෙමෙයි. ඒ දැන් ධර්මය අවබෝධ කරගත්තාට පස්සේ අනවශ්‍ය ප්‍රශංසා බලාපොරොත්තු නොවෙන්නේ. ප්‍රශංසා ලබන්නේ හේතුකාරක නැතත් ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා මේ සැසර සැරිසරාගෙන ඉනකොට. ලාභය ලබන්නේ හේතු නැතුවට ලාභ බලාපොරොත්තු වෙනවා. ආයිතිහාගත අන්දමින්. ආයිතිහාගත ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වගේම හිමිකම් බලාපොරොත්තු වෙනවා ආයිතිහාගත විදිහට. හිමිකම් ලබන්න සුදුසුකම නිසා නෙමෙයි. මේක තමයි සසරට බැඳෙන ස්වභාවය හැටි. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට විවිධාකාර අඩුපාඩු සිද්ධ කරනවා. එකට පත් වෙලා එකට යන අයට පවා සහෝදරයා සහෝදරීට අම්මලා තාත්තලා දූ දරුවන්ට මෙහෙම සසරේ එනකොට එකෙනෙක්ගේ කොටස කලාවෙන් සමංගිකේ තියා ගන්න බලනවා. තමන් වැඩි සම්පත්තියක් භුක්ති විඳින වින් කර ගන්න බලනවා. අනිකර පිරිහිලා ගියා කවන්නේ අවුනිකක් වෙච්චාරි. මගේ පොඩ වැඩි වෙන්න ඕන. මෙන්න මේක තමයි පුතඥාන ලෝකයාගේ පුතඥාන ගතිය. ওই ගතියෙන් සසරේ එන කාලේ අනන්ත සංසාරිය පටන් අපි කරලා තියෙන ওই හපංකම තමයි. දැන් අපිට අද භුක්ති විඳින වෙලා තියෙන විපාක විඳිනලා තියෙන අද කරණේව නෙමෙයි. ඔය පුතඥාන කාලේ කවදා හරි අනන්ත සංසාරිය පටන්ගෙන කල්පගානක ඉඳන් කරුපියා විපාක තමයි අපි කරා මේ හඹාවෙන්නේ. ඉතින් අපි දැන් අපි බලාපොරොත්තු වෙන අපිට සුද්ධ බව. සැනසිල්ල ඉඳ දෙන්නේ නැහැ මට. මම සැනසිල්ල අනුන්ට ඉඳ දීලා නැහැ අනන්ත සංසාරේ. අනුන්ට කරුපියක මා කරා ඉන්න හැටි. දැන් මට සැනසිල්ල ඉඳ නැහැ. අම්මගේ පාඩුවේ ඉඳ හදනවා. මගේ පාඩුවේ ඉඳ නැහැ. මටමයි බයි. මං කොහොලා තියෙන්නේ උන්ගේ පාඩුවේ ඉඳ දෙන්නත උන්ට බැනගුවේ. මගේ වටිනාකම මගේ සත්‍ය ලෝක කරගන්න. අනුන්ට ලැබෙන ප්‍රශංසාව සූරාකාපියක මම කරලා තියෙනවා. දාද මට ලැබෙන ප්‍රශංසාව අනුන් සූරායන කරනවා. කරු විපාකේ හැටි. දැන් මෙන්න මෙහෙම ලෝක ක්‍රියාවකට ගෝචරලා ආපුන පස්සේ දැන් අපිට වේදන පටන් ගන්නවා. මට අද ලෝකයා අවැඩ කරනවා කියවල ලෝකයා අවැඩ කරන්න හේතුවක් ඇතුව හැදිලා තියෙනවා. ඊගේ ස්වභාවයක් තියෙනවා. ඒ සත්වෙන්නේ નિરાයාසයෙන් එහෙම හැංගීමක් එනවා. හිංගි කරන්න ඕනේ, බයින්න ඕනේ, නිඳා කරන්න ඕනේ. ඔය හැංගීම රහතන් වහන්සේ නොවනේ ඉන් මිහායට මේ මට්ටමේ හැටියට එනවා. මොකද අනුන්ගේ කර්මයක විපාකයක් විඳින සකස් වෙලා එනකොට එයාට වස්තව ඒකෙන් ඉවත් කරන්න නෙමෙයි හිතේ ඉන්නේ. ආර්ය විචිතයන්ටම ඔක වෙනස් වෙලා යනවා. කෘතඥ මානසිකත්වයක් යන ලෝකෙ විශේෂයෙන් තියෙන්නේ ඒක විනාශ කරන්න බෑ. අර කර්ම විපාකෙන් රුකුල් දීලා ඔහුට කර්ම විපාකෙ දෙවන්න ඉක්මන් කරවන්න අනිත් බාහිර රෝගයල හැටි වෙනවා. අනුන්ගෙන් හොරකම් කරා නම් හොරකම් නොකරන මිනිහටත් හිතෙනවා කවදා හරි කෘතඥ එක්ක. අරුගේ මොනවා හරි හොරෙන් අර යන්න ඕනේ මං. මොනවා හරි දින ඇඳුම හරි කවන්නේ ඕනකනේ අරන් ආවද විදි කරලා යන්න යනවා. අන්න එහෙම හැංගීමක් එනවා. ඒ මොකද තමන්ගේ කර්ම විපාකයේ ගෙවන්න හැදිලා තියෙන ක්‍රමවේදී හැටි. කර්ම විපාකයන් ගෙවනකොට වැඩි හරියක් ස්වභාව ධර්මී කර්ම විපාකෙන්ද ඉසෙල්ලා. ඒකට කොටු වෙලා සැරිසරාගෙන සත්‍යෝම විපාකේ දෙනවා. ඒක තමයි මේ ලෝක ස්වභාවය. අපාගත විරා දුක් විඳින මගක් හැදිනකොට ස්වභාවය විඳින්ද ඉසෙල්ලා. යමපල්ලු කියලා කොටසක් ඒකෙ ගිහින් විතර උන් දුක් දෙනවල්ලාගෙන. එහෙම ක්‍රමයක් හැදෙනවා. කාට හරි අපි අම්මා තාත්තට දොස් කියලා දිනුනනම් පෙර කාලේක හරි. අද ඒකට ගැළපෙන තත්ත්වයක් ආපුවා. අදර හොදට ඉන්න අම්මා තාත්තට හිතෙනවා මේකට වයින්න ඕනේ. මට වයින්න ඕනේ. දැක දැක හරි රුස්සා නැතිකමක් කියනවා. කල්පනා කරලා බලුවොත් එහෙම තමන් හරි ඇත්ත වශයෙන්ම කොල්ල හරි කෙල්ල හරි මොකක් කරලාද මම මේ තරහෙන් වයින්නේ. හොදට හිතලා බලුවොත් එහෙම දෙයක්වත් නැහැ. ඒ වුණාට හොදට කතා කරන්න හිතෙන්නේ නැහැ වයින්නේ කියලා. මේ සමහර අය කියයි මොකද මේ ඔන්නේ කරු ණය ගන්න දිනුව ගෙවෙන එකයි ගන්න එකයි තමයි මේ සතර ගමනේ කරන්නේ. ණය වෙච්ච ආපහු ගන්නවා. එතකොට ණය ගත්තේ උන් ආපහු දෙනවා. එයින් නැතිලා නැහැ අවිද්‍යාවගේ යුත නිසා මතුවට ණය වෙනවා. අර ගත්තේ වගේ වෙනවා වගේම කෙනෙක් මතුවට ණයට දෙනවා. අපි මේ ලෝකේ ආරෝග්‍යයෙන් සල්ලි ගත්තා දැන් පැනලා ගියා වැඩේ හරි දෙන්නේ නැහැ ඔකට ගන්න කන් ඉතරයි ඔක්කොම යාපු කොහොමද වෙන්නේ අපි ඔතනින් මේ ලයිට් ගියා කියලා හිතියට මතු භවයට හදාගත්තා ණය ගැත්තේක් වුණා ඒ කෙනේ ණය ගන්න හේතු කාරකයක් වුණා ඔන්න ඔහොම සසිරීදිත් ওই දෙකම කරගෙන ආපු අය අද ණය ගැත්තෝ වෙලා හිටපු අය ණය ගෙවනවා ණය ගන්න ණය හිමිකාරයයි ලා හිටපු අය ණය ගන්නවා ඔන්න ඔය ගැනීමේ සමහරවිට එක පෞලි අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑදෑයෝ දූ දරුවෝ හිතවත් වෙලා උපදිනවා. උපදිනකොට කොතනද ණය ගෙවන්න තිබිච්ච එක මැරි මැරිය හදා හදා ගෙවනවා. ඉතින් සමහර වෙලාවට එයා හිතනවා මගේ ගුණයක් නේ. ගුණයක් නෙමෙයි ඒක තමයි ධර්මතාවය. ගුණේ ඉරකරන එක වෙනයි. ඒකෙදි කෘතෝ ගුණ සලකලා කරන එකක් තියෙනවා. ඒ වගේම පොදුවේ ලෝකයට දයනුකම්පාවෙන් කරලා දෙන එකක් තියෙනවා. එහෙම එකක් නොවන ක්‍රමයක් උතන තියෙනවා. ඔය කිසිම කෘතගුණ සැලකීමක් නැති හොරකම් කරන මංකොල කන මිනිහා. ඕක අරන් ගිහලා වාර්යාවට හරි දෙකරේ නැවිලා දීලා ඉතින් බැනුන් ආහාරි කමල් නැදීලා හිත හොඳ කරගන්න බලු. දරුවා වැන්නත් දරුවා අ르දිනවා. ඊළඟ කොහොම හරි දරුවා අරව ගන්නවා. දරුවා එක හොරකම් කරන්නේ අනුගේ හොරකම් කළා දරුවාට ගෙනත් දෙනවා වාර්යාවට ගෙනත් දෙනවා. එහෙනම් වාර්යාව ගෑනු කෙනෙක් හරි කියලා අනුගේ හරි හොරකම් කරන් ගිහලා ස්වාමිපුරුදයාට ගෙනත් දෙනවා දරුවන්ට ගෙනත් දෙනවා. ඉතින් බලනකොට ඕක තමයි ධර්මතාවයක හැටි. ඔය සාසනේදී පුද්ගලයෝ මිලක් විලාට පේනවා හරිම අනුකම්පා සහගතයි. අපිට හරි කරුණාවන්තයි. කරුණාව නම් පොදු වෙන්න ඕන. අනුකම්පා පොදු එකක්. අරක අනුකම්පාවයි වේසින් කරුණාවයි වේසින් ඉන්නා වූ සාසනේදී කරපු ගනුදෙනු ගෙවන පියවන ක්‍රමයක්. දැන් සත්තු වරණ්ඩිය ගනුදෙනුව ගෙවෙන හැටි. ජීවිතයේ පරිදුවර සඵල තමන්ගේ සතා රැකලා ඌට දුවන්න පයින්න පුළුවන් වෙනකන් හොයාගෙන කන්න බඳ පුළුවන් වෙනකන් ඒක රකින්නවා. ඒලානේ මිනිසුන්ලත් වැඩිය බලව සතා. ජීවිතයේ පරිදුවර තවලා වැඩවරු හකින්නේ. ඒ තරම් ඌ අනික් සතාය කියලා ඕන හතුරාගේ සටනට යනවා. වැටව ටික බේරා ගන්න. ජීවිතයේ පරිදුවර තවලා. මිනිස්සු එන බේරන්න ගුණ පැනලා දුවනවා. ළමයා ඈතට ගිහලා කෑ ගන්නවා ළමයා අරන් එන්න බැරිනා අලුත් ළමයා මරලා ගියා කියලා. නමුත් සතා හැම කරන්නේ නැහැ ඌ. ඌගේ ජීවිතයේ පරිදුවර තවලා තිය සතාට බේරා ගන්න හදනවා. ඉතින් අපිට කියන්නේ සතාට කොච්චර ආදරේද? ඒ ආදරී කියලා වදිනකින් උඩ තිබිච්ච ගුණාංගයක් වශයෙන් පිළිපෙහෙ එකක් නෙමෙයි. කර්ම වේකෙන් ඔහු ණය ගෙවන්න තියෙන එකාගේ බලට ගියා. ඒ ණය ගන්න එකන් ඒ සත්ව අම්මා සත්ව තාත්තා ණය ගෙවනවා. එතකම අර හැංගීමක් වෙන්නේ නැහැ. ඒ කාලේ ඉවරලා ඒ අවස්ථාව ඉක්ම ගියාට පස්සේ කොටලත් පන්නනවා කවුද සත්තු. අනික අර කොටලත් පන්නනවා. අනික හතර හපාකාරත් පන්නනවා. උඩ ආයි කන්න දෙන්නේ නැහැ පුළුවන් උනාට පස්සේ. කොහේද රතිවිච ආදරේ? නම් මිනිස්සු අතර වෙනස් එකක් තියෙනවා. අම්මට අවුරුදු 90ක් 100ක් වෙලා පුතාට 60ක් වුණත් මගේ රත්තරන් පුතේ. අර අම්මා පුතාට කතා කරන්න හැංගිවි එහෙමයි. ඒ තමයි පැත්තා. සතාවේ තියෙන කර්ම වේගී ගෙවීම හොඳට පැහැදිලිව පේන්නේ නැත්තා. මිනිස්යාගේ කර්ම වේගී ගෙවෙන එක පැහැදිලිව පේන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මොකද මිනිස්යාට උපක්‍රම සීලීව පුළුවන්කමක් තියෙනවා මේ පින්දහම් කරගන්න හෝ පව් කරගන්න හෝ මේ පැත්ත දෙපැත්තට නෙවිලා යහපත්ව යහපත් වෙන්නේ. ඔන්නෝ අතරදී ඇති වෙන විශාල හිතවත්කම් සසරේදී හේතු වෙච්ච ණය ගෙවීම සහ දීමට හේතු වෙනව සම්බන්ධතාවයත් ඔය හිතවත්කම වෙනවා. ණය ගන්න හේතු වෙච්ච එකනම් ණය දෙන්න හේතු වෙච්ච එකනාගේ මේක අරන් එනවා. අරන් ගිහලා කොච්චර වැන්නත් කමක් නැහැ. පුතා වෙලා ඉපදිලා අම්මට දෙනවා තාත්තට දෙනවා. අම්මා වෙලා ඉපදිලා තාත්තා වෙලා ඉපදිලා දුවට දෙනවා පුතාට දෙනවා. දැන් හොඳට වෙනසක් තියෙනවා දකින්න හොඳට කල්පනා කරලා බලන්න ඔය කිවල් වල දකින්න තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා හොඳට හම්බ කරලා ඩාඩිය මහන්සිය හරි හම්බ කරගෙන නොකා නොබී හරි කවන්නේ. එහෙම කාලා බෑ අම්මට තාත්තට සලකන්න ඕනේ. අපි දැන් අම්මා තාත්තට සලකන්න ඕනේ කිය කී ගිනහල්ලා එහෙම දෙනකොට. ඕ ඉතින් ඔබ හම්බ කරගෙන බීලා හරි මොනවා හරි කියලා මුකුණ හැදිලා අපිට කීයක් හරි ගිනහ දිලා යන්නේ තමයි බයපාක. අර කතරගේ බැල්ලා යනවා. ඊට පස්සේ අනික එනවා. නැත්ති රුපියල් 1000 අදිනා පිහි. අම්මා කියලා බලන්නේ අයින පිහියෙන් තොට. දිය මොනවා කරන්නද පොඩි එකා කාගෙන් ඉල්ලන්නේ. අබුරු රුපියල් 1000 හන්තෝ තියන කවුරු හරි කිව්වොත් ඒකයි මොනවා කිව්වත් ඉන් බලපිස පොඩි එකානේ මොකද කරන්නේ. ඒතර එකෙන් දීපු එකනට තියෙන අරමයි කතාව. ගන්න එකට බැනලා ගන්න එකට අනුකම්පාව. ඔය අනුකම්පාවක් නෙවෙයි ආදරෙත් නෙවෙයි. ওই දෙකම ණය ගෙවීම සහ ණය දීමේ ලක්ෂණ දෙකක්. ණය විච්ච දරුවා අර විදිහේ ගැති විලා ණය ගෙවනවා. බැනුම් අහනවා. ණය ගණ්ඩාප එක මොකද කරන්නේ බැන බැන තියෙන එක සූරාගෙන යනවා. කවදා හරි ණය ගන්න දෙන්නේ විරුද්ධ දාලා දෙන්න දෙපැත්තට ගියා. දෙකොල දෙපැත්තට ගියා. එක 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 මැරිලා හිටන් හරි ආයේ සම්බන්ධී ඉවත් වෙනවා. මේ සසර සම්බන්ධය ඔන්නෝම එක. ඕකට නෙමෙයි මේ පින්පව් තත්ත්වේ කියන්නේ. ඒක වෙනම අංශයක්. ඒක බුදු ගුණේ තුලින් දහම් දැකලා ඒ ಗುಣ දැකලා මව කෙනෙක්ගේ ගුණේ දැකලා හිටන් හර කියන්නව තත්ත්වේ අභිභවාගිය ගුණයක් එනවා. පියාගේ ಗುಣ දකින්න. ඒ වගේ තමයි ඉතින් කර යුතුකම් දකින්නවා. දැකලා හිටන් ඉවන්දු කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, බලාපොරොත්තුවක් නැතුව තමා විසින් කළ යුතු යුතුකම ඉෂ්ට කරන ගුණේ මුල් කරගෙන. අන්න ඒතකොට ಗುಣ වැඩෙනවා. ඉතින් එහෙම කෙනෙක් අවදාවත් ඊළඟ අධ්‍යාවක අර සමාධිය උපදින්න හේතු නැතුව යනවා. මොකද ඔහුගේ ಗುಣ වඩනකොට ඒ ಗುಣේ හිටි වෙන ස්වභාවය අනුව ඊට අනුකූල දැනකට ඔහුගේ උප්පත්ති යනකොට අර වගේ අර කල්ල සුඛ විපාකම් කියන්නේ කලුසුදු මිත්‍ර කලුසුදු විපාක විඳින්නා වූ ලෝක தත්ත්වයේ උපදින්න හේතු නැතුව යනවා. මොකද ඔහු මනා සුද්ධ හිතකින්ම තමයි අවංක චුද්ධ සාධිකින්ම තමයි අර නිගමනේ අරගෙන තිබුණේ. අනුට ආදාරයක් කරන්න, උපකාරයක් කරන්න, කෘතෝපකාර සලකන්න මෞර්ය සලකන්නේ පියාර සලකන්නේ ඔහු ගත්තේ අන්නේ එහෙම නා. ඒ જાතියක ඒක තනිකර සුද්ධ හිතකින් ආපු හිත අදාත නිසා. ඒක පිනට කියනවා සුක්ඛං. තනිකර සුද්ධයි. ඒක විපාකයක් සුක්ඛ විපාකම් කියලා සුදු විපාකමයි හම්බෙන්නේ. එහෙනම් ඔහුට අර විදිහේ දුකක් කරදරයක් විඳින තැනකට ඊළඟ අධ්‍යාව වුණ නැගින්නේ නැහැ. ඒ වගේම පාපතරේක නම් කටයුතු කළේ පාපේ හැටියෙන් නම් කල්ලා කල්ල විපාකම් කියලා ඔහුට කළු සහ කළු විපාක හම්බෙනවා. ආතරය වීරින් හම්බෙන්නේ අඳුරේමයි අපහා තමයි අටමහල් නරකෙට හොයන්නේ. ඔය කල්ල සුඛ විපාකම් කියන්නේ කලු සුදු සහ කලු සුදු මිශ්‍ර කියන්නේ. ඔය සැප දුක් දෙකම විඳින තැනක උපදිනානේ මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකයේත් එක්තරා තිරිසන් කොටසකුත් ඒ වගේ විනිපාතික අසුර කියන නෑ මේ අසුර මේ තව කොටසක් ඉන්නවා දේවතා කොටාස චාතුර් මහරාජිතේ රයිති වෙන ඒ කොටාසයකුත් කියන මේ අය ඔය දුක සැප දෙකම එකට එන විපාක විඳිනවා. යාටින කල්ල සුඛ විපාකම් කියේ. අනිවන් විපාකේ විදගෙන ඉන්න ක්‍රමයක් දිනා ඒ ක්‍රමෙයි තමයි කෙනෙක්ගේ ප්‍රාංශාලා වුණා තව කෙනෙක්ගේ බැනුම් අහනවා. කල්ල සුඛ විපාකේ හැටි. තව කෙනෙක්ගේ ලාභ ලබනවා තව කෙනෙක්ගේ පාඩු විඳිනවා. කල්ල සුඛ විපාකේ නැහැ. කෙනෙක් ආදරෙන් ඉන්නවා කෙනෙක් බයිනවා වෛර කරනවා. අන්න එහෙම ලෝකයක් තමයි මනුස්ස ලෝකේ දෙකේ මිශ්‍රණී නැහැ. ඒ ක්‍රමෙ වෙනයි. ඔගේ නියම දයාව නියම අනුකම්පාව කියන එකෙදි ඔය ಜಾති කුල මල ආගම් තමන්ගේ අනුන්ගේ කියන මේ ප්‍රශ්න එකක්වත් නැහැ. පොදුවේ මේ ලෝක සත්‍යයගේ යථා ස්වභාවය ධර්මානුකූලව දැකලා ඊයනෝ දයානුකම්පාවෙන් ගන්න තීරණ ගන්න ක්‍රමවේදයක් එනවා. ඒක තමයි ගුණ ධර්මයේ තුල ස්වභාවය අන්නේ එකයි. ඉතින් ඉන්ද කරුණා මෛත්‍රී කියන කියන්නේ ඕක වරද්දලා ගත්තහම දැන් සතර බ්‍රහ්ම විහරණයේ වඩනකොට අම්මා තාත්තා ගැන වෙන්නව දරුවාට මෙහෙම හැඟීමක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සතෙක් කෙරෙහි යම් කිසි කෙනෙක් මෙත්තක් වැළුවොත් එහෙම ඒකත් මහත්ඵලයි මහානිසංසයි. එක සත්‍යෙ මුල් කරගෙන දැන් අපි වෛද්‍ය ආකල්පයෙන් ගන්නවා අම්මා දරුවාට මේ දින මෙත්තා සහගත හිතකින් ඉන්නවා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටියට එක සත්‍යයකට මෙත්තිත වඩනවානේ අම්මා තාත්තා. ඉතින් අම්මා තාත්තා වෙලා කවදාවත් මෙත්තිත මහත්ඵලයි. ඒ වගේම ඒවට කියන මහත්ගතයි. එනම් දරුවෝ ඉන්න අම්මේ තාත්තේ කවදාවත් දුගතියට යන්න බෑනේ. ඔක්කොම යන්න උනේ වගුරුවල. ඇයි දරුවෝ විදිහ මේ චිතවල දිනවා. දැන් වෙලා තියෙනවද එහෙම දෙයක්? මේ මාත්‍රියකත් සම්බන්ධය තියෙනවද එහෙ දරුවෝ වලට සැලකුවා කියලා? එහෙම එකක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. එතන තියෙන ලෝභකමට මගේ කරගත් එක රකින්න එක. මගේ පුතා හින්දා රකින්න. වෙන එකක් නිසාද ඒ රකින්න? ඒක දයන කම්පාව නෙමෙයි. දැන් අපිත් මොකද ළමයි දෙන්නේ කිනවා. දරුවා හම් වෙන්නේ ඉන්න මව්වරු දෙන්නේ මව්වරු දෙනවා අරන් ගියා රජයේ රෝහලකට කොහේ හරි දරුවන් ලැබෙන්නේ. ඒක දවසේම අම්මට ඒ අම්මලා දෙන්නට දරුවෝ දෙන්නෙක් හම්බ වුණා. දැන් ඉතින් ඒකේ සිරිතක් තියෙනවා. හම්බ වුණාට පස්සේ අම්මා සුද්ධ වෙනවා පැත්තකින් දරුවා ගිහිල්ලා සුද්ධ කරලා වෙන පැත්තක දාන නොම්බරයක් ගන්න. ඊට පස්සේ සුද්ධ කරලා ඔක්කොම කරලා හිටන් නිදහස් වුණාට පස්සේ තමයි අර දරුවා අම්මට ගෙනත් දෙන්නේ. බැරි ආහාරි එක ගමේ ඉන්න අපිට අල්ලපු ගෙවල් ඉන්න එක පවුලක් අනික් අල්ලපු වත්තේ අනික් පවුල. මේ දෙගොල්ලංගම සමාන ගති ලක්ෂණ තියෙන්නේ. ඔය දෙන්නගේ අම්මල දෙන්නට දරුවෝ දෙන්නේ කම්බින්න ඉස්විලි එකම ඉස්විලිතාලට ගියා. ඒ ඉස්විලිතාලේ ඔය විදිහම එක සැරේ දරුවෝ දෙන්නත් හම්බ වුණා නෑ. නර්ස්ලාට ඒ වැඩ කරන අයට ඔය ගානක් නෑ. ගත්තා උස ගත්තා දරුවෝ සුද්ද කළා එක ඇදගෙන දැම්ම අනික දැම්ම ඊට පස්සේ නොම්බල් දෙකක් ලියා දුන්නා ලොකුනොත් අරගෙන ගියට ලඩු නෑ රතේ ගැට කර මාරු වුණා. කවුරුවත් දන්නේ නෑ රහතක් නොදන්න රහතක්. දැන් සුද්ද කළා ඔක්කොම කළා අම්මල දෙන්නට දරුවෝ දෙන්නා ගිරත් දුන්නා. දැන් කොහොද වෙලා තියෙන්නේ? එක ආත්මයේ දරුවා අනික කෙනා ළඟ ඒ අම්මගේ දරුවා මෙයා ළඟ. දැන් තමගේ දරුවා කියලා හැඟීමක් තියෙනවා. දැන් දෘෂ්ටියක් කරලිච්ච හැටි. දැන් ගෙදර අරන් ඉන්නකොට දැන් කොහොමද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් හරි ළමයින්ට සනීප වෙන ටික දවසක් යනකොට. ළමයිගේ සනීප නැහැ. දැන් මේ පුංචි ළමයිට මෙන්න මේ රෝගයක් හැදෙනවලු. අනේ අපි පුතේ මේ පුතාන යවන්න දෙපා කොහාටවත් නැහැ. මේ අර 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 එහා පැත්තේ ළමයි අර ළඟනේ ඌනට හවිලි මොකද තියෙනවා මාළු. අපේ පුතා රැක ගන්නකො. දැන් යථාර්ථයේ මෙලෝ තමන්ගේ වඩේ උපන් එක අල්ලපුවත් නටනවා. ඕක්ලෙඩ හැදෙනවට ගානක් නැහැද? මගේ රත්තරන් පුතාට මොකුත් වෙන්න එපා. අපේ රත්තරන් පුතාරයක් ගන්න අපි දැනගන්න ඕනේ. අල්ලපු කැටි ගෑනු කෙනාගේ ළමයා රත්තරන් පුතාගේ අනික් කැටි එක්ක නරකිනවා. මියාගේ ළමයා අනික් කෙනා රත්තරන් පුතා මගේ පුතාගේ කේ හරකිනවා. මේ දෘෂ්ටියක් නේද මේ තියෙන්නේ? දැන් ওই දෘෂ්ටියේ තියෙන ආදරේ ඇත්තක්ද? ওই දරුසෙනියස කියන එක තේ තියෙන්නේ නැත්නම් මගේ කියන හැගීම නිසා හදාගත්ත ඇලුම් කිරියොන්. මගේ කාට මම දෙන්න ඕනේ? ඕකනේ තියෙන්නේ. මම වගේ නේ ওই තියෙන්නේ. ඕකද මෛත්‍රිය කියන්නේ? කොහෙද මෛත්‍රිය මම මගේ කතාව? ඔය දෘෂ්ටියත් එක්කලා මෛත්‍රිය නේ. දිට්ඨිය චනුපකම්ම සීලවාද අසනින සම්පන්න වෙන්න ඕන එතන ගියා. ඔය දෘෂ්ටියෙන් පිට වෙන්න ඕන. මගේ කෙනා අනුගේ කෙනා. එතකොට මගේ හතුරා මගේ මිතුරා මේ මගේ දරුවා මේ අනුගේ දරුවා. ඒ එකක්වත් මිත්‍යා සහගත හිත නම් ගන්න බෑ. ඒක මිත්‍යාවක් නෙමෙයි මිත්‍යාවේ ස්වභාවයෙන් එන්නා වූ එක්තරා විදිහක සංගජිකා දෝෂයක් සහිතේ වැඩක් ඒ. ඇලුම් කිරීම. ඒ නිසා තමයි ඒ ඇලුම් කිරීමෙන් යුත්ව දරුවන් සැලකුවාද ඒ අමර පිනක් කියලා අමුතු දෙයක් නැත්තේ නෑ. ඇඟේ තියෙන ලේ ටික දරුවන්ට දෙනකොට මහා දානයක් වෙදිලා තින්නේ. ඇඟේ තියෙන ලේ වෙදින්නේ විකිරි කරලා හදලා ඉරි පෙරලා දෙන්නේ. එින් දරුවන්ට කොච්චර දානයක්ද මේ අම්මා දෙන්නේ? ඉතින් මම වෙන දාන දෙන්න ඕනේ නෑ. මගේ ලේ වලින් මම දානේ දීලා තියෙනවා මගේ මේ ලෝකයේ தත්වේකට. එින මට ඒකම ඇති දිව්‍ය ලෝකයන්ට ආයිසරයක් අනුපාඩුවක් නෙවෙන්නේ කියලා ඩ්‍රමට හම්බ වෙනවාද මේක? එහෙම පිටක් හම්බුන කතාවක්ක් තියෙනවා. එහෙම ආදරේ කිව්වොත් එහෙම මෙල්ල ගියට පස්සේ මොකද යන්නේ? බලන්න මලපිරේටි කියලා දරුවා ළඟට ඇවිත් ඉන්නේ. දෙවියෙක් කියලා එන්නේ අඩු ගන්න එක පිනක් නෑ යහපත් දෙයක් නෑ. එහෙම එකක් කියන්නේ දිවිලා නෑනේ. එයා දරුවන් කෙරෙහි තියෙන කෑදරකම. ආදරයක් නෙවෙයි. ආදරේ කියන එක ආධාරයක්. ආධාර කරනවා කියන එක එකක්. තමන්ගේ භුක්තියට භුක්ති දෙන එක කෑදරයක්. දැන් මගේ දරුවා නිසා කියන හැඟීමෙන් ඊට තමයි මේ සම්පත් දෙන්නේ ඔක්කොම කරන්නේ. ආධාර කරනවා කියන්නේ කවුරු හරි කමක් නැහැ මගේ යුතුක. එහෙම කරනවා නම් ඒක වෙනසක් වෙනවා. ඒතර අර්ථවත් වෙන්නේ. ඉතින් ඒ යුතුකම නිසා කරන තත්ත්වෙ ඉන්නේ ධර්මයෙන් ධර්මාභෝධිය මතු කරගත්ත අයට. ඉතින් තාම කෙනෙක්ටයි අදහස ඉන්නේ. එහෙම නැතුව ලෝකේ යථාර්ථය දකින්නදී පුසජන පුද්ගලයාට හැමදේම ඉන්නේ මොකද්ද? ආත්මාර්ථ කාමිත්‍ය වෙන ආත්මාර්ථ කාමිත්‍ය කියන වැරදි යතෙන්ද තමන්ගේ ආත්ම වංචාව ආත්ම වාන්තරික ලාභය නිසා ඇති වෙන්නා වූ අදහසක්. අද ආත්ම අර්ථකාමීත්‍ය කියලා තියෙන වචනේ දාලා තියෙන්නේ උගල තමයි. නමුත් ආත්ම අර්ථකාමීත්‍ය කියන්නේ තමාගේ අර්ථයේ පිණිස වැඩ කරන අය. තමාගේ විමුක්තියේ වැඩ කරන කෙනාට ආත්ම අර්ථකාමීය කියන්නේ වටින්නේ. වචනේ නිරුක්තිය. ආත්ම වංචනිකයා. තමන්ගේ ආත්ම ලාභීර වංචා කරන බුද්ධිලයාට තමයි අද ආත්ම අර්ථකාමීත්‍ය කියන්නේ. බුද්ධෝ හං බෝධිචයම බුදු වෙලා අනිකයි බුදු කරවන්නේ. ආත්මාර්ථකාමීත්‍ය නම් නංගි ඔකලන්ට බැ. අර්ථකාමීත්‍ය කියලා කියන්නේ තමාගේ අර්ථය දැකලා. ඔවාදින වරහට තමා සම්මතෙහි පිහිටා සිට. ඒක තමා සම්මතෙහි පිහිටන්න ඕන. තමා අර්ථකාමී වෙන්න ඕන. අනර්ථකාමී වුණොත් තමයි හොඳ නැත්තේ. ගුණ නැත්තේ. අර්ථකාමී වෙන්නවා නිවන් දකින්න. එහෙනම් ආත්ත කියලා කිව්වේ තමා. ආත්ම අර්ථකාමී කිව්වේ තමා අර්ථකාමී වෙන්න ඕන. ආත්මාර්ථකාමී කියන වචනේ අද නමුත් අදාන් තියන්නේ ඔබට නෙවෙයි. මහා නීචකමක් හෙබෙන්නන්ට මහා ලෝභී ඒ වගේ අනුන්ට සලකන්නේ නැති කෙනෙක් තමාගේ වාසිය බලන කෙනෙක් කියන යදහත වෙන්නන්නේ මේක හරි ආත්මකා ආත්මార్థකාමී කියලා මේ කාලේ භාවිතාවල අරන් තියෙනවා. ඊයාලා කියන්නේ ආත්ම වංචනිකේ. නියම වචනේ වෙන්නේ ඒකයි. ඉතින් අපි දකින්නේ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා මේ ලෝකෙ. ඉතින් ඔවා දැක ගන්න ඕනේ හරියටම. ඉතින් මේ අනුව තමයි මේ ගිරාම කර්ම විපාකයේ හැදී තමයි මේ අද වෙනකොට අපිට ওই දිජාති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණාට හරියන්නේ නැහැ මෙසේ කැමති වෙනවා. අනේ මට සුද්ධ නිසා මං අම්මලාට සාත්‍යයට සලකන නිසා අම්මලා තාත්තලා මට හොඳින් සලකන්න ඕනේ මේකනේ යුතුකම. මේක ඒක නෙමෙයි යුක්තිය. ඒක නෙමෙයි කියාවි අහනවා. තර්කත් කරනවා. අපි තර්ක කරන්නේ කොතන ඉඳලාද? අපි හිතා ඉන්නේ මේ ලෝකේ අහම්බෙන් පහද පළවෙනි තැන ඉඳලා උඩන. ඕකේ හිම එකක් තියෙන එක අසාධාරණයි ඔක්කොම තියෙනවා. නමුත් අපි ඉතින් කරපු එක කවිද විඳින්න සිද්ධිය කවි දැක්කනම මොකද කරන්නේ? දැන් යුක්තිය මොකද අහපුවාම? මාව ඉතින් අනුන්ට කරපු එක මං විඳින එකනේ යුක්තිය. ඒකනේ සාධාරණත්වය. දැන් ඔය අදහස නෙමෙයි දීලා තියෙන්නේ. අපිට දවසක් තිබුණා කල්පනා කරන්න. ඇයි අම්මා මට වයින්නේ? පාතේ වරනකොට ඒ දකින්න ඕනේ ආදීතයේ වෙච්ච සිද්ධිය. රජ්ජු මහලා කියලා එක්තරා කාන්තාවක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා එක සිටුදුවකට. මේ රජ්ජු මහලා කියන්නේ මොකද? මේ මහලා කියන කාන්තාවගේ ඒ සිටුවරියකට හිටපු එක්තරා දාසියක්. තවත් දාසිය ඕන තරම් ඉන්නවා. ඒකට මේ සිටුවරියට මේ දාසියමයි වෙන්නඳ වැඩි. කොච්චර හරි ගහන්න ඕනේ බයින්න ඕනේ ඒක නැන්නා ඉන්න බෑ. ඒ සිටුදුව කියන්නේ ස්වාමියා අදාවගෙ නෙමෙයි වහල් කෙරෙවිද විච කාලයක් නිසා ඔබ බොහොම ක්‍රියාත්මක වුණා ඒ කාලේ. මොනවා හරි අඩුපාඩුවක් දැක්ක ගමන් කොණ්ඩෙන් අල්ලා ගන්නවා හොඳට තරනවා. ආයි මේ දාට ඇඩුවා කෑ ගහනවා මොනවා කිව්වත් ඒක දුක හිතෙන්නේ නැහැ. හැමදාම ওই ක්‍රමයේ තමයි කරන්නේ දුක් දෙනවා කියලා වරක් නැතුව. හැමදාම කොණ්ඩෙන් අල්ලාගෙන ඉවරලා හිටන් ගහන හින්දා මේ කොණ්ඩේ තිබුණොත් මට මේ වද විදිහට අල්ලගන්නේ කොණ්ඩෙන් හැමදාම හොඳ වැඩක් කරන්න කියලා කැපුවා කොණ්ඩේ උලිය. කපලා විදි කළා. දැන් අල්ලගන්නේ කිව්. ඊට පස්සේ මොකද කරන්නේ? හා තෝ කොණ්ඩේ නැතුව අල්ලගන්න එකක් නෑ කියලා දෙන්න කියලා නියෝගයක් තියලා ගලෙවතෝට දලුවක් දෙනවා කියලා හිටන්. බෙල්ලට රණුවක් දාලා ඒක ගැටේ හරලා තිබ්බා. ලණු කොට පාත්‍රෙ ඉල්ලේ. දැන් ඉල්ලෙන කොණ්ඩේ වගේ දැන් ලණු කොට තියෙනවා. දැන් අල්ලගත්තාම අල්ලගත්තා ලණු කොටින් ඇදලා ගත්තා ගැව්වා හොඳට. මේ මාළිය වදිනට වැල් පොටක් දාලා තියෙන නිසා රජ්‍යෝ කියලා කියන්නේ වැල නැන්න යම්කිසි අද අදින ලාද හැටිය ලොකු ලනු කෑල්ලක් වයින් රජ්‍යෝ කියලා කියන්නේ ඕක මාළිය විනෝඩ දාලා තියෙන උගුණ රජ්‍යෝ මාලා කියලා ඒ වදිනේ මේ දාදී රජ්‍යෝ මාලා කියන නමක් හැදුවා. දැන් මියා හැමිලියෙම දුක් විඳගෙන වේදනාව විඳගෙන මෙහෙම කටයුතු කරනවා. ඔහොම කාලයක් ගිහිලා අන්තිමට ඉතින් මට සිය දිවි හානි කරගන්න ඕනේ. මට වැඩක් නැහැ. මෙහෙම දුක් විඳලා ජීවත් වෙලා කියලා. මෙන්න මේ අවස්ථාව කියලා ඉන්නේ අන්තිම මොකද කරන්නේ මේ තැනදී වතුර ගෙන ඉන්න යන හැටියට කලයකුත් අරගෙන ගිහිල්ලා කැලේ ගහකට නැගිලා අර බෙල්ලට දාලා තිබ්බ වැලම ගැට ගහන්නේ වයින්ඩ හදනකොට. අර කල්ප ශක්තියත් ගෙවිලා ඉවර වාසනාවක් පෑදෙන අවස්ථාව බුදු වැඩන ලක් වෙනා ওই තැන දැක්කා. උන්වහන්සේ මනෝමය ඉන්දියකින් රූපයක් මවල පෙන්නලා ඊ අවස්ථාවේදී අර ඉතිරි ළඟ පේන්නේ සැලැස්සෝ තමගේ දේහේ වින්ද හරසන මහ විශාල භක්තියක් ගෞරවයක් ඇති වෙලා වැඩ වැටෙන අර බෙල්ල වැල් දාගන්න කියලා වත්තර. උන්වහන්සේගේ එක්තරා දේශනාවක් කළා ඒ මොහොතේ සෝවාන් ඵලයට පත් වුණා. සෝතාපන්න වෙලා හිටන් අර කියන ප්‍රශ්න මොකද දැන් මම මොනවා කියලා කමක් නැහැ. විශාල චිත්ත ප්‍රසාදයකින් අර වතුර කලෙත් අරගෙන hina වෙලා ගෙදර ගියා. දැක්ක දැන රවණ ගති ගොරවන ගතිය තමයි අර දාසිරක් තිබුණා සමගී ස්වාමීන් වහන්සේ දකින්නකොට. ඊට පස්සේ කවදා වුණත් මේ කියද්දී hina වෙලා සන්තෝෂයෙන් ඉන්නේ මොකද බලන්න ඕන කියලා යනකොට අර තීච්ච හිතත් නිවිලා ගියා. ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වට පස්සේ දාස වගිනුත් එදා නිදහස් කළා. දැන් මේ කතාවේදී මූලික අවස්ථාව පෙන්නලා තියෙනවා මේකට හේතුව. මීට පෙර බුද්ධ ශාසනයේ හිටිය රජු මාලාකින් තැනැත්ති ඒ දාසි. ඒ කාලේ සිටුවරියා. අද සිටුවරියලා හිටපු තැනැත්ති ඒ සිටු එදා රජු මාලාකින් කියලා සිටුවරිය ඉන්න කල එයාගේ දාසියා. එදා ඔය ක්‍රමයට වැඩ පිළිලා ගෙනිච්චා අර සිටුවරිය දාසි වෙලා ඉන්නකොට එයාට අල්ලගෙන ගහනවා හෙංගි කරනවා. ඉන් දාසි ඉඳා කරන්න දෙයක් නැහැ. ඒ දාසි මොකද කරන්නේ? දා කල්පනා කරලා එක්තරා අදිෂ්ඨානයක් කරගත්තා. මං අද පුළුවන් තරම් පින්දහම් කරනවා. හැබැයි මම අද කාටවත් හෙංගි කරන්නේ නැහැ, හිංසා කරන්නේ නැහැ. හැබැයි මම එක පළියක් නම් ගන්නවා. කවදා හරි මේ තැනැත්ති මේ අසත්පුරුෂකම් කරලා මට දාසිය කියලා උපදීවා. මම සාමිදුවක් වේවා. ඉදාර මං අත මට ගහලා පලිය ගන්නවා. ඒ ස්වාමිදුවක් කියලා උපදින්න යම් දෙයක් ඇද්ද කරන්න පුළුවන් පින්දහම් කරලා සිතු සම්පත් ලැබෙන්නේ. අර තැනදී කරගත් කර්ම වේගීට අනුකූලව ඇදිරා රාජ්‍ය මාලා කියන දාසී වේලාව පරණ එදා සිටකම. දැන් ඊට තමයි සිද්ධ වුනේ දකින දකින ගානේ අරුගිය හිංගීතා කරලා ඉඳන් පහළ වුණේ. එනවා ඔක පැහැදිලිව පේනවා පෙර කාලී ඒ තැනැත්තීම කරුදී දැකන. අද මම මේ බෙල්ලට මේ විදිය වැලක් ඔතලා දාලා මට අල්ලාගෙන ගගා මගේ වැඩ ගන්න. එදා මම මේ තැනදි හිතුවරියක් කියලා ඉන්න මේ තැනැත්ති දාසියක් කියලා ඉන්න කාලේ මේ හිතුවරි මේ දාසි හිතුවරියක් කියලා එදා ඉඳලා ඒ ගහපෙකේ ඉපාක් නේද මම ආදී විදින්නේ කියලා ඒ දාසිට වැටුණා නම් එහෙම කම්පා වෙන දෙයක් එතන නැහැ. මෙන්න මේ වගේ දේවල් අදත් වෙනව ඕන තරම්. අපි ඉතින්ම කරපු ඕවාගේ ගනුදෙනු පිය වගේ තමයි මේ සතර ගමනේ ඉන්නේ. බුද්ධාන්තර ගානකට ඉච්චලා කරපුවත් ඔය විදිහට එනවා. ඉතින් ඒ නිසා මේකදී අපි දකින්න ඕනේ අපිට ගහනවා වයින්නවා හිංගි කරනවා හිංසා කරනවා කියලා සම්පූර්ණ වර්ද ඒ පිට වටවන්න බැහැ. මේ ලෝක ධර්මතාවයක ඇති කර්ම වේක ගිවෙන්න එන හැටි. ඕවා අපිට විදිහට සිද්ධ වෙනා විදාකාරී. ඕකකින් අපිට තියෙන්නේ මොකද්ද? මේ ප්‍රමේ විදගෙන. ඒ ප්‍රයෝගික සම්පත්තියක් තියෙනවා. අපි දැන් මේ චරිතේ ක්‍රියාත්මක කරන්නේ ඒකයි. පිනක් දහම කරන ගානේ මේ කරගත විනින් මගින් අවැඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂය යම් සත්‍යකින් කවදා හෝ සිද්ධ වෙලා තියෙනවා. මේ පින් විහිදී පැතිරි පිටා ඔය අය සුඛිත මුිත වෙලා. මගින් වෙච්ච අයට වන්දි ගෙවිලි යාපත වේවා. ඒකින් වන්දිය ගෙවිලා ඇවිල්ලා මාත් නිදහස් වේවා. ඔය අදහසින් මේ පින් දහම් කරලා අනුමෝදන් කරලා කිව්ව ඔන්නෝ ක්‍රමයට. මේ ක්‍රමයේ කර කර යනකොට විශේෂයක් වුණොත්. මේ පින් දහම් කරලා ඔය ක්‍රමයටම කරන්න ඕනේ. ඔය ක්‍රමයටම වන්දි ගෙවා ගන්න ඕනේ. ඉතින් එදා දැඩි හිතකින් නම් අපි යම් කිසි කෙනෙකුට හිංගිහිංසා කළේ අපිට අද ඉන්නේ ලේසියෙන් බේරෙන්න පුළුවන් එකක් නෙමෙයි. අපි සෑහෙන දුරකට උත්සාහයේ වේදියෙන් පින්දහම් කරලා ඒකට ප්‍රතිචාර වශයෙන් ඒ පින් අනුමෝදන් කරලා මෙහෙම වන්දි ගෙවලා නිදහස කොහොමරි ලබා ගන්න ඕනේ. ලැබුවාට පස්සේ ඒ අදහස වෙනස් වෙලා යනවා. ඉතින් දරුවන්ගේ දෙමාපියන්ගේ දරුවන්ට අසල්වැසි යන ස්වාමි පුරුෂයන් භාර්යාවරු භාර්යාවගේ ස්වාමි පුරුෂයාට මේ විවිධාකාරයෙන් අලංතීට්ටන් ඇති වෙන ක්‍රමවේදයක් තියෙනවා. විවිධාකාරයෙන් හිංගි හිංසා තියෙනවා. ධර්ම මාර්ගයේ ගුණ මාර්ගයේ දොස් කියන ඒවා තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි යම් කාලයක පෙනිපෙනී හරි යම් කෙනෙකුගේ ගුණයක් දැකලා ඒක ಗುಣ වසන් කරලා කතා කළොත් එහෙම කවුද හරි ඕක ගෙවන්න අපේ ಗುಣ දැක දැක දෙන වසන් කරලා කතා කරලා හිතෙනවා සවකිරිකට අන්න එහෙම ක්‍රම වේදයක් එදෙනවා. ඉතින් මේක අපි දැනගන්න ඕනේ අපි කෙනෙකුට අවලක් කරොත් ওই જાතිය මුළු ලෝකෙම අපි කරා ඉන්න පුළුවන්. විවිධාකාරයේ ඊට ගැළපෙන එකකින් අපි කරා ඉන්න පුළුවන්. අපි උදව්වක් ප්‍රශංසාවක් කරොත් ඒවත් ගලා ඉන්නේ එහෙමයි. හොඳ නරක දෙක මේක වාගේ. ඉතින් අද ගලා ඉන්නේ වගේ අපිට කියන්න බෑ. මොකද හේතුව අද අපි මේ ධම්මාලා මේ අද මේ පොඩ්ඩක් සුද්ධ වුණාට තේරුම් ගත්තට අප්‍රමාණ සංසාරේ පුරුතඥ වෙන කාලේ බණපදයක් අහන්න දෙනක් හම්බෙලා නැති වෙන්න පුළුවන් කාලෙක. එහෙම එකක් දන්නේ නැහැ. එහෙම කෙනෙක් හම්බ නොවුණා නම් අපිට සිද්ධ වෙනවා විසාන වශයෙන් අර අනාථ ගමනේ ඉන්න. දැන් ඒකේ ප්‍රතිඵල තමයි විපාක වශයෙන් මේ භුක්තියට එන්නේ. ඉතින් මේක කම්පා වෙලා වැඩක් නැහැ කරන්න දෙයක් නැහැ. මේකෙදි පුළුවන් තරම් දුරට අපි හැටි තරම් අර ඉවසගින්න. අන්න ඒක තමයි තපෝ ගුණේ හැර. බොද්ධංග ධර්ම හැර නිවන හැර තව සුවයක් දකින්න නැති ඔන්නෝක. ඉතින් තපෝ ගුණේ පුරුදු කරන්න ඕනේ. ගැහුවොත් ගහුවායි බැන්නොත් බැනපුවායි හිංසා කළොත් හිංසා පීඩා කරපුවා. නොයෝසුවත් මොකද වෙන්නේ? ණය ගෙව්වේ නැහැ. එන එක වාර ගත්තේ නැහැ කියන එකයි ඉවසුවේ නැහැ කියන්නේ. එන එකට එන්නේ ඉඳලා සමන් ඉවසීමෙන් හිටියා නම්. ඒක ඇවිදින් තැවෙනවා. ඒකෙන් දුක දෙනවා. ඒක විදිනකොට ප්‍රතිචාර වශයෙන් බැනුමක් බැන්නා. අපි ආයි ආපහු ගැරියා. ඒක පැත්තට ගහ බෝලි එහෙ වැටෙන්න දෙන්නේ නැතුව ගැහුවා අනිත් පැත්තට. ඒකිනුත් ඒ විදිහට ආයි ගහනවා. අනිත් පැත්තට ගහින් පෑ ගානක් දවස් ගානක් හරි ගමන්නේ. ওই බෝලි එක පැත්තට වාර ගන්න ගම තරඟ යනවා. අන්න එහෙම ওই පවු තරඟයක් යනවා. බයිනකොට මේ දින හතෙන් අයි මුදයන් රහති දේශනා කරලා හත් දිනේ ඉවර කරගන්න පුළුවන්. එහෙම තියෙනවා බොහෝ කල් ගෙනියනවා. මොකද බැලුම් අහනකොට හත් දවසක් අන්සු මාත්‍රියක් හිතරි දවල් බලාපොරොත්තු වක් නැතුව. ඒකෙන් තමන් විඳින එක විඳගෙන තමන්ට හිදුනොත් හිදවාගෙන ඒක ඉවසාගෙන අන්සු මාත්‍රියකවත් අනිකයන් හිංගියක් හිංසාවට යහපතක් කරන බලාපොරොත්තු වක් තිබුණා නම් එහෙම කෙනාගෙන් ඉල්ල වෙන පාපේ දින හතකට වළා තියන්න බෑ. කෙවිලා ඉවරේනවා. ඊට පස්සේ අර හිදගෙන යන්නේ වැරුව යනවා. පාපේ වන්දි ගෑවිලා ඉවරයි. එහෙම ගෙවා ගන්න පුළුවන් වන්දියක් තමයි අපි ගෙවන්න කැමති නැතුව දෙපැත්තට රවුම් ගගා බෝරේ දෙපැත්තට දැලින් ඉහා විහාර ෆිලම් ෆිල්ටර් ගහනවා වගේ ගහන්නේ ඔබ තමයි. එන එකට අපි ප්‍රතිචාර වශයෙන් බයිනවා. ඒක බැනුම බාර ගත්තේ නැහැ. අපි කරගත්තනේ බැනුම බාර අරගෙන ඉපා කිවිලා ඉවර කරගන්න තිබුණා. ඉවසිල්ලේ බැනුම වරින් තමු නිහඬ වෙයි කියලා. ඒකේ ප්‍රතිචාරයක් වශයෙන් බැනුමක් බැලන්න මොකද කරන්නේ? අර කිංජ පාප කරේ දෙගුණ වෙලා ආයිතාව බහුවෙනවා. මිලහදා ගත්ත හරියයි ගිනා පොරි කියුවේ නැති හරියයි දෙකම එකතු වෙනවා. පව් ගොඩ ගහනවා එතකොට. පාප වන්දිකේ වන්දිනවා කියලා කරක් නැතුව. ඉතින් ඒ නිසා අපිට ඒවට කලබල වෙන්නේ නැතුව පුළුවන් තරම් එන එකක් ආපුවා. ඉවසිල්ලෙන් දිත්තු අපි ආර්ය මාර්ගය පූර්ණ කර ගන්න ගමන්. අපිට කරන්න පුළුවන් දේ අපි එහෙම කර ගන්නවා අර විදියට ඉවසිල්ලෙන්. අර පුද්ගලයන්ට අප්‍රමාණ සංසාරයේ මෙච්ච පාපයක් තියෙනවා නම් මං අද මේ කර ගන්න පුණ්‍ය විශේෂයෙන් ඒ අය කරා යාවා විහිදී පැතිරි පිට මාසුකිත මුිත වේත්වා නැන් දරුවාසුකිත මුිත වේත්වා එරණගේ දියෝසුකිත මුිත වේත්වා ඔය ආදිවාසීන් තම තමන් ඉති බලන්න ඕනේ. ඒ වඩනකොට ওই தත්යේ අයින් වෙලා සුද්ධ වෙලා යනවා. දැන් කොයිතරම් ওই ධර්මද පාප කර්ම ගෙවෙනකොට අනිකාගේ හිත විරසක වීම. සුප්පබුද්ධ කියන රජුරෝ. ඒතොර තමන්ගේ පියා කෙරෙහි විරසකත්වයේ කොච්චර ඇති වුණාද කියනවනම්. බිම්බිසාර රජුරෝ කෙරවගත්ත පාප කර්මයකට ණය ගෙවන්න. ඒ පාපි ගෙවලා ඉවරනකම් අර හිත ධර්මකම ඉදුන්නේ නැහැ. කකුල පළලා ලුණු දාලා ඉතින් ගින්නේ ඇවිද්දවන්න. ගිනි අඟුරු මත ඇවිද්දවන්න දරු වදයක් නියෝගයක් කළා. පුතා පියා ඒක කර්මය ගැන කියවෙනවා වීඩ පෙර කාලයකදී පසේ බුදුන් වහන්සේ නමක් ළඟ එයා රජ කෙනෙක් වෙලා ඉන්න කාලේ රද්දුරුව මේ කාලේ තමන්ගේ විසෝවරු ඒ උන්වහන්සේගෙන් බලහනවා දැකලා ඒ විලාසිත ඇතිවිච්ච කුපිතතාවයක් වල උන්වහන්සේට ගරහලා මේ මිනිස්සු පව ගිහින් ඩගල පූජා කරලා ගිය මල් වල පාගලා පොඩි කරලා මෙහෙම දාලා ආවයි කියේ. ඒක ඒ කරව වාපියේ විපාකයේ තමයි කකුල් පළලා ලුණු දාලා ගිනි අඟුරු මත ඇවිද්දවන්න නියෝගයක් පුතාගෙන් හම්බ වුණේ. මොකද පාසේ බුදුන් වහන්සේගෙන් ලෝකෙට පියේ කොච්චර රජ වුණත් පොඩි දරුවෙක් වගේ තමයි රජුරු. ඉන් දරුවේ පිය පිළ දුන්නා වූ නිග්‍රහ කිරීම වගේ තමයි අර පාසේ බුදුන් වහන්සේ නිග්‍රහ කරලා පූජා කරව මල් පවා වයින් පොඩි කරලා දාලා ගියේ. එහෙනම් ඒක විපාක දෙන්න කවදා හරි පියෙක් වෙලා විඳින්න පුතේ දුන්න දරුවෝ. ඉතින් පුතෙක් වෙච්ච අසත්පුරුෂ කෙනෙක් හරි පුතේ කියලා ඉපදිලා අර කර්ම විපාකේ ආවට පස්සේ පුතාගේ හිත උණු වුණේ නැහැ දැඩි වුණා. අර දළුවා මුදුනා මැරෙනවා. දැන් මැරෙනකොට දළුවා මිදලා ඉවරයි. ඒ විලා කෑ ගහන දිවා මගේ පියා වේරන්න මගේ පියා වේරන්න කියලා. උණු වුණේ එතකොට. එහෙනම් දැන් මේ උණු වීමේ උණු නොවෙන්නත් උණු වෙන්නත් හේතුව මොකද්ද? අර කර්ම විපාකේ ගෙවලා ඉවරනකම් බිම්බිසාර රජුරු වන්නේ. මේ පුතාගේ හිත ගල්ුණා. පද වෙලා හිටිය දැඩි වෙලා හිටියා. කර්මයේ ගෙවිලා ඉවරනකොට උණු වුණා. එතකොටයි දරු සිනහස මතු මේ පිය සිනහස මතු වුණා. නැවත එතන වැඩි වෙලා ඉවරයි. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. කෙනෙක්ගේ හිතක් දැඩි වෙලා කෙනෙක් හිංගි හිංසා කරන්න පුළුවන්. කවදා හරි මේ පාප කර්මයේ ගෙවිලා ඉවර වෙනවා. ඉවර වෙච්ච දාට ඒ හිත මායසරය මුරුදු වෙලා යනවා. ඉතින් ඒ වගේ දකින්න ඕනේ. එතකොට ඒක බුද්ධියක් ඉදිරිච්ච අසත්පුරුෂකමකුත් නෙමෙයි. සසර තිබෙන්නා වූ ආදීනවයක හැටි. සසර ස්වභාවයක හැටි කියලා අපි දකින්න ඕනේ. කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. ඉති කරන්න දෙයක් නැහැ. ගැහුවොත් බෞද්ධ බුදු දරුවෝ බෞද්ධ දරුවෝ කියන්නේ ගැහුවට ගහන්න නැති බැන්නට බයින් නැති හිංගි හිතා කරලා හිංගි හිතා කරලා නැති මොන જાතිය දියක් කරගත කරන්න දෙයක් නැහැ විමුක්තිය ප්‍රදාන කරගෙන ලෝකෙින් මෙත්තා සාගේ හිතා කරගෙන යන උතුම් පිරිසක් කියන හැඟීම තියෙනවා. ඒ જાතිය කෙනෙක් වෙන්න මාත් උත්සාහ කරනවා. ඔය වෙලා ඉන්නන්නේ ඒක වර්ධනය කරගන්නවා කියලා. ඔතන ප්‍රගුණ කරගන්න උත්සාහ කරන්න හැකි තරම් දුරට මේ වෙන බීරලයි නොවේන හරියක් එයි. ඒ ගැන බලන්න කරන්න දෙයක් නැහැ. ඉතින් යම් කිසි අවස්ථාවක මේ අධ්‍යාපනයේ අවසාන වෙනකන් හරි බේරෙන්න බැරි වුණා. තමාගේ ඉන්න චන්දරාගේ මිදිලා එතන හිටියේ. මොකද දන්නා මෙබඳු වන්නා වූ ජීවිතයක් තුළ තියෙන ස්වභාවයේ මහා දුක් කරදරය. එහෙනම් මෙබඳු වන්නා ජීවිතයක් ප්‍රියයි හොඳයි හොඳ දෙනා කියලා අදහස් ගත්ත නිසා තමයි අද මෙබඳු එකතුවක් කියලා මෙබඳු පිරිසක් අතර මෙහෙම උප්පත්තියක් ලබාගෙන මෙහෙම කණ්ඩායමක් සමග ඉඳ සිද්ධ වුණේ. දැන් මේකේ තියෙන චන්දරාගේ මිදිලා ඉන්න කෙනාට මෙබඳු දෙනක ජලි උප්පත්තියක් ලබන්න හේතු වෙන්නා වූ හේතුකාරකයන් නැති නිසා. ඒ අන්තිම මෙබඳු දුක් විඳින අධ්‍යාය වෙනවා. එහෙනම් ඊටහා බෞද්ධයෙකුට තවත් බයක් හේතු කර හේතුකාරක වෙන්නා වූ පිරිසක් එකතු වෙන්න හෝ එහෙම ගති ලක්ෂණයක් ඇතුළේ උපදින්න හෝ හේතු නැතුව යනවා. අන්න එහෙම සුද්ධ වීමක් එනවා. මේ අන්තිම දුක හෝ විඳින දුක් විඳීමේ තන්තිය මේක වෙනවා. ධම්ම දැකලා බක්. ඒක ඔබ තෝරා ගන්න ඕනේ. මේ දයාවෙන් මේ සීල් කටේ දිටු කර දුන්නත් කියලා ඉතින් ඔය ටිකම තමයි තේරුම් ගන්න. මේ කිව්ව හරිය එහෙම වැඩි අනුම් බැනු මෙහෙම සිද්ධ වෙන්නේ. ඒක ඔය කියන කර්ම වේගයක් නිසාමයි. ප්‍රබල කර්ම වේගයක් තිබුණාම එහෙම වෙනවා. මේ ඔය ක්‍රමයට සුද්ධ කරගන්න වෙන කරුණු දෙයක් නැහැ.